උඨානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අපපමත්තස්ස යසෝභි වඩ්ඩති. අද මේ පින්නතුන්ට ධර්ම දේශනාව සිදු කරන්ට මම මාතෘකා කරගත්ත ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්ට යෙදුනි. ධම්මපද පාලියේ සඳහන් වන මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි. ඉතා විශේෂ කාරණාවක් පදනම් කරගෙන. විශේෂයෙන් ഘോഷක සිටුතුමා මුල් කරගෙන තමයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළි. අපි එහෙමනම් ටිකක් කරුණු කාරණා සාකච්ඡා කරමු. කවුද මේ ഘോഷක සිටු කියලා කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ රජගහ නුවර එක රෝගයක් ඇති වුණා. අහිවාතක කියලා. අහිවාතක කියලා කියන්නේ සර්ප විස වගේ විසක් වාතයෙන් මුසු වෙලා යනවා. යම් ගෙදරකට මේ රෝගය වැළඳුනොත් ඉස්සරලාම ඒ ගෙදර ඉන්න කුඩා කුඩා සත්තු මැරෙනවා. අවසානෙට මිනිස්යන්ට මේ රෝගය වැළඳෙනවා. ඉතින් මේ සිටු පවුලි සිටුතුමාට සිටු දේවියටත් මේ රෝගය වැළඳුණා. මේ දෙපළට හිටියා ටිකක් ලාබාල වයසි පුතේ. තමන්ට රෝගය වැළඳුන බව දැනගත්තහම මේ මව්පියෝ දෙන්න හඬමින් වැළපෙමින් පුතාට කතා කරලා කීවා, මේ රෝගය වැළඳුන කෙනෙක් බේරෙන්නේ නැහැ. මේ රෝගයෙන් බේරෙන්න නම් තාම රෝගයේ නොවැළඳුන කෙනෙක් ඉන්නවනම් ගෙදර බිත්තියක් පෙරලගෙන යන්න ඕනේ. එහෙම ගිහිල්ලා ජීවිතේ බේරගන්න පුළුවන් කියලා. ඒ විදිහට පුතා ගෙදරින් පිටමං කළා. හැබැයි සඳහන් කළා, පුතේ අපි ඒකාන්තයෙන් මැරෙනවා. අහවල් අහවල් තැන්වල මගේ ධනය නිදන්ගත කරලා තියෙනවා. සුදුසු කාලේ උඹ ඇවිල්ලා මේ ධනය අරගෙන සැපසේ ජීවත් වෙන්න කියලා. මේ කුමාරයා වසර 12කට විතර පස්සේ ආපහු තමන් ජීවත් වුණ ප්‍රදේශයට ආවා. තාත්තා ධනේ සංගවලා තියෙනවා කියපු තැන් ගිහිල්ලා විපරම් කරලා බැලුවා. ඒ තැන්වල ධනේ තියෙනවා. නමුත් හරීම ඥානවන්තයි. කල්පනා කළා, මම ගමෙන් ප්‍රදේශයෙන් යනකොට මම ඉතා ලාබාලයි. දැන් ශරීරයේ උස් මහත් වෙලා රැවුල වැවිලා කෙස් වැවිලා දැන් මේ ප්‍රදේශයයි මම අඳුරන්නේ නෑ. හදිස්සියේ මේ ධනේ ගොඩාරගෙන මම ජීවත් වෙන්න පටන් ගත් සැපසේ මම නිදන් ගොඩගත්ත හොරෙක් බවට පත් වෙලා රජ්ජුරුව ළඟට පමුණුවල දඬුවම් නියම කරලා කරදර ගොඩකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ධනේ එසේම තිබුණාවේ. සුදුසු කාලේ මට ඒ ධනේ ලැබෙයි, එතෙක් ඉවසන්න ඕනේ කියලා කල්පනා කළා. දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. කුලී වැඩක් හොයාගෙන යනකොට මේ කුලී වැඩ කරන මිනිස්සු ඉන්න වීදියේ මිනිස්සු මෙයාට කුලී වැඩක් දුන්නා. එතකොට මේ පුජ්‍යලයාට කුලී වැඩක් දුන්නේ කුලීකාරයෝ. මොකද්ද වැඩේ? කුලියට වැඩ කරන මිනිස්සුන්ට පාන්දරම අවදි කරවන එක. ගැල් බඳින අයට ගැල් බඳින්න, උයන පිහින අයට උයන්ඩ පිහින්න, තවත් නොයෙක් කර්මාන්තවල නිරත වෙලා ඉන්න අයට අවදි කරන්න තමයි තියෙන්නේ. ඒ වෙනුවෙන් කුලීකාරයෝ මෙයාට ඉතාම කුඩා නිවසක් දුන්නා. දැන් ඒකෙ ජීවත් වෙමින් මෙයාට සුළු මුදලක් හම්බ වෙනවා පඩියක් හැටියට. ඒක ලබාගෙන කුලීකාරයන්ට අවදි කරමින් ජීවිකාව ගත කළා. කුලිකරුවන්ට උදේම මෙයා අවදි කරන්න කෑගහන්න හඬ බිම්බිසාර රජුරුවන්ට ඇහෙනවා. මේ ශබ්ද ශාස්ත්‍රයේ පිළිබඳව රජුරු මනා දැනුමක් තියෙන විශේෂඥයෙක්. එක එක්කෙනාගේ හඬ අනුව අනාවැකි කියන්න පුළුවන්. රජ්ජුරුවෝ දවසක් සඳහන් කළා, ඔය හඬ කාගෙද? ඔය හඬ ඇහෙන පුද්ගලයා, කෑගහන පුද්ගලයා මහ ලොකු ධනපතියෙක් කියලා සඳහන් කළා. රජ්ජුරුවෝ එහෙම කියහම රාජපුරුෂයෝ හොයලා බැලුවා. බලහම මේ කුලී වැඩ කරන මිනිස්සුන්ට අවදි කරන කෙනා. රජ්ජුරුවන්ට සඳහන් කළා, ස්වාමීනි මොන ධනපතියෙක්ද? ඔහු කුලීකරුවන්ගෙත් කුලීකරුවෙක් කියලා. රජ්ජුරුවන් නිශ්ශබ්ද වුණා. පස්සෙත් දින දෙක තුනක්ම රජ්ජුරුවෝ මේ කතාව කීවා, ඔය මහ ධනපතියෙකුගේ හඬක් කියලා. රජමැදුරේ කාන්තාවක් කල්පනා කළා, ඒක මං විමසන්න ඕනේ. එහෙම කියලා රජ්ජුරුවන්ගෙන් දහසක් මුදල් ඉල්ල ගත්තා. තමන්ගේ දුවත් ලෑස්ති කරගෙන කුලීකරුවන්ගේ වීදියට ගියා. කුලීකරුවන්ට කිව්වා, අපි බොහෝම දුර ඉඳලා එන්නේ, දැන් හරි වෙහෙසයි, දින ගණනක් මග ගෙවාගෙන එනවා, අපිට නවාතැනක් දෙන්න බෑද කියලා. ඒ මිනිස්සු කිව්වා, අපේ ගෙවලුත් බොහොම පුංචි ගෙවල්, මේ ගෙවල් වල 7-8 දෙනා ඉන්නවා, තව කෙනෙකුට ඉඩක් දෙන්න කොහොමත් බෑ කියලා. අර කුම්භඝෝෂකගේ නිවස පෙන්නලා කිව, අර ගෙදර නම් ඉන්නේ එක්කෙනයි, තව දෙතුන් දෙනෙකුට ඉන්න බැරිකමක් නෑ එහි. එහාට ගිහින් කතා කළහම කිසි කැමැත්තක් නම් දැක්වුවේ නෑ. හැබැයි මේ දෙන්න බලෙන්ම වගේ නතර වුණා. නතර වෙලා පහුවදා කුම්භඝෝෂක කුලීකරුවන්ට අවදි කරන්න ගියා. මේ කාන්තාව ඔහුට කතා කරලා කියනවා, පුතේ උයන්ඩ පිහන්ඩ මොනෝ හරි තියෙනවා නම් දෙන්න, අපි උයලා පිහලා තියන්නම් කියලා. ඒකට කැමති වුණෙත් නෑ. නමුත් බලෙන්ම ඇවටිලි කරලා ඇවටිලි කරලා හාල් 3-5 ඉල්ලගත්තා. කුලීකරුවන්ට අවදි කරලා ඔහුත් වැඩවල නිරත වුණාට පස්සේ ඔහු දුන්න 3-5 ටික පසෙක තියලා කාන්තාව වෙළඳපොළට ගිහිල්ලා අලුත් වළං අරගෙන වෙනත් රසවත් ආහාර පිළියෙල කරන්න අවශ්‍ය බඩු බාහිරාදියත් අරගෙන ගෙදර ඇවිල්ලා රජ්ජුරුවන්ට කෑම හදනවා වගේ ප්‍රණීත ආහාර වේලක් හැදුවා. ඒ ආහාර වළඳලා අර පුජ්‍යලයටත් ලොකු සතුටක්. මෙහෙම රසවත් ආහාර ලැබිලා තිබුණෙත් නැහැ. හැබැයි ඒ බව අරගොල්ලන්ට පෙන්වෙත් නැහැ. නමුත් කාන්තාව නැවත සඳහන් කළා, පුතේ දින ගණනක්ම වෙහෙසිලා නිසා අපි තව දවසක් දෙකක් ඉඳලා යන්නම් කියලා. මේ වෙලාවේ ලොකු අකමැත්තක් නැහැ, මොකද හොඳ කෑම වේලක් ලැබෙන නිසා. එහෙම දවස් කීපයක් කාලෙ ගෙවුණා. අර කාන්තාව එක දවසක් මොහු නිදාගන්න අර පැරණි බූරු ඇඳන්, එහෙම නැත්තම් ලණු වලින් වියලා තියෙන ඇඳි ලණු දෙක තුන කපනවා. කුම්භඝෝෂක හැන්දෑවේ නින්දට වැටුණහම අරකේ වැල් කැඩෙනවා. එතකොට බනිනකොට කියනවා, මේ ගමේ ළමයි ඇවිල්ලා දවල් 30ෙම ඔය ඇඳි. ඉතින් ඒ ළමයි තමයි ඔය වැල් කඩලා තියෙන්නේ. ආපහු ගැට ගහලා දෙනවා. මෙහෙම දිනත් දෙකක් යනකොට ඇය වැල් ටික හොඳටම කැපුවා. එදා ඇඳේ ඉඳගන්නකොටම වැල් ටික කඩාගෙන බිම වැටුණා. ඒ වැටෙනකොට දනහිස් දෙක මූණේ නුනා. එදා නම් හොඳටම කේන්ති. නිදාගන්න තැනක් ඇත්තෙම නෑ, ආයේ ගැට ගහන්න පුළුවන්කමකුත් නෑ. ඒ වෙලාවේ ඇය සඳහන් කළා, පුතේ මේ රෑ මොනව කරන්නද? ඇගේ දුවට කතා කරලා කිව, දුවේ මේ උඹේ අයියටත් නිදාගන්න තැනක් දීපන් කියලා. ඇය ඇගේ පැදුරෙන් ඉඩක් ඔහුටත් දුන්නා. ඔවුන් අතර රාත්‍රියේ කාම සම්භෝගයක් ඇති වුණා. පහුවදා ඇය අඬන නිසා කරුණු විමසුවහම ඇය කාරණාව කීවා. අම්මා කියනවා, කමක් නෑ, උඹටත් විවාහ ජීවිතයක් තියෙන්ඩිපෙයි, එන උඹල දෙන්න විවාහ වෙදිලා. විවාහ කරවලත් ටික දවසක් ගියා. අර කාන්තාව රජ්ජුරුවන්ට පණිවිඩයක් ඇරිය, මහරජය කොලීකරුවන්ගේ වීදී උත්සව කරන්න නියෝග කරන්න කියලා. රජුරු ඒ විදිහට නියෝග පැනෙව්වා. කුම්භ ගෝෂක ගෙදරාහම කිව පුතේ රජ්ජුරුව කුලීකරුවන්ගේ වීදී උත්සව පවත්වන්න කියලා. දැන් මුදල් ටිකක් ඕනේ. ඔහු කිව මොන මුදල්ද මොන උත්සවද මේ යන්තන් හම්බෙන සොච්චන් මුදලෙන් ජීවත්වෙන්නේ කියලා. අර කාන්තාව කියනව පුතේ රාජාඥාව නායකට අරන් හරි උත්සවේ කරන්න ඕනේ. නාය පස්සේ ගෙවමු කියලා. ඔහු හිමීටම ගිහිල්ලා තාත්ත හඟවපු කහවන් වලින් කහවනු කීපයක් ගෙනල්ලා ඇයට දුන්නා. ඇය උත්සවයට අවශ්‍ය දේවල් තමන්ගේ මුදලින් සම්පූර්ණ කරලා අර කහවනු රජ්ජුරුවන්ට යවනවා. මෙහෙම අවස්ථා කීපයක් කළා. එක දවසක් රාජපුරුෂව මොහු අත්අඩංගුවට ගත්තා. අර කාන්තාව කෑගහලා රාජපුරුෂයන්ට බැනල බෑනගේ නිර්දෝෂි බව කියල අන්තිමට කියනවා කමක් නෑපති. රාජාඥාවනි රජමාලිගාවට යන්න අපිත් එන්නම් කියලා. මොහු රාජපුරුෂයොත් එක පිටත් කරලා ඇය දුවත් එක වෙනත් පාරකින් ඉක්මට රජමැදුරට ගිහිල්ලා වෙනද වගේ නාගෙන පිරිසිදු වෙලා අලුත් ඇඳුම් ඇඳගෙන ආභරණ පැළඳගෙන රාජමාලිගාව හිටියා. රජ්ජුරුව මේ කැඳවපු පුරුෂයාගෙන් ඇහුවා මේ තරම් ධනයක් සඟවලා තියාගෙන ඇයි ඔය විදිහට ජීවත් වෙන්නේ කියලා. මොහු බැගෑපත් වෙලා කිව්වා මහරජය ධනයක් තියෙනවා නම් මං කුලී වැඩ කරනවා කියලා. දෙතුන් පාරක් කරුණු නොකියන නිසා රජ්ජුරුව තමන් ළඟ තිබිච්ච කහවණු ටික ගෙනල්ලා පෙන්නලා ඇහුවා මේවා කාගේද කියලා. ඔහුට කට උත්තර නැතුව ගියා. වටපිට බැලුවා. බලහම දැක්කා අම්මයි දුවයි දෙන්නත් රජමැදුරි හොඳට ඇඳල පැළඳලා ඉන්නවා. ඔහු කල්පනා කළා මේ කාන්තාවගේ උපායට මං අහුුණා. දැන් මට පිළිසරණක් නැහැ. ඒ වෙලාවේ සඳහන් කළා මහරජය මේ කහවණු මට අයිති. දැන් ඉතින් මට පිළිසරණක් නැහැ. දැන් මං වංචාකාරයෙක් වෙයි. රජ්ජුරුව සඳහන් කළා ඔබට කොහොමද පිළිසරණක් නැත්තේ? ඔබට පිළිසරණක් හැටියට මම ඉන්නවා මදිද කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා මහරජය මට දැන් ඔබ වහන්සේ විතර තමයි තියෙන සරණ කියලා. රජ්ජුරුව කරුණු කාරණා අහලා ඒ ධනය ඔක්කෝම රජමැදුරට ගෙන්නගෙන රටවැසියන්ට ඒ බව දන්වලා මොහුට සිටු තනතුර දුන්නා. විශාල ධනස්කන්ධයේ කුරුමක්කාරී. සිටු තනතුර දුන්න විතරක් නෙමෙයි රාජ කුමාරිකාවක් විවාහ කරලා දුන්නා. සිටු මාලිගාවක් තනල දුන්නා. එක දවසක් බිම්බිසාර රජ්ජුරුව භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යන වෙලාවේ මේ පුද්ගලයාත් එක්කරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණගස්සවල මොහුගේ ගුණය භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කළා. මේ තරම් ධනයක් සංගවගෙන නිහතමානීව කටයුතු කරපු හැටි. ආංගී කාරණාව රජ්ජුරුව සඳහන් කළාට පස්සේ තමයි මෙන්න මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා මෙහි සඳහන් කළා යසස කීර්තිය මනාව වැඩෙන පුජ්‍යලයන්ගේ හැබෑ ස්වභාවය පිළිබඳවයි මේ ගාථාවේ සඳහන් කරන්නේ. ගාථා රත්නයේ සඳහන් වන ධර්ම කාරණාවත් මේ උදාහරණයත් එක්ක අපි සාකච්ඡා කරමු. උට්ටාන වතෝ සතිමතු. පිනතින මෙතන උට්ටාන වතු. යසස ලබන්ඩන කීර්තිය ප්‍රසංසාව ලබන්ඩන ලබාගත්ත ජීවිතයේ ජයග්‍රහණය කරන්නන ඒ ජීවිතයට උතුම් සාධාරණයක් ඉෂ්ට කරන්නන මේ ගතිගුණ ටික අපිගාව තියෙන්න ඕනේ. පළමුුවෙන් සඳහන් කළේ උට්ටාන වතු. උත්සාහ සම්පත්තිය තියෙන්න ඕනේ. උත්සාහයක් නැති කිසි කෙනෙක් මේ ලෝකේ ලෞකික වශයෙන්වත් ලෝකෝත්තර වශයෙන්වත් දියුණුවක් ලැබුවේ නැහැ. ලෞකික ලෝකෝත්තර දෙපාර්ශ්වයේම දියුණුවක් ලැබුවා නම් ඒ ඉතා වීර්යවන්ත පුජ්‍යලෙක්. ඒ ඉතා උත්සාහවන්ත පුජ්‍යලෙක්. ඒ නිසා උට්ටානවතු උත්සාහය පිළිබඳව කරුණු ධර්මය තුළ බොහෝසේ ගැඹුරින් පැහැදිලි කරලා තියෙනවා. පිනතුන මෙතන සඳහන් කරහම ඉස්සරලාම තමන්ගාව තියෙන මේ කම්මැලිකම හැම කෙනෙක්ම නැති කරන්න ඕනේ. ඒ උදේ අවදි වෙන තැන ඉඳලම පවත්වන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා උදේම අවදි වෙන්න ඕනේ කියලා. දහවල් වෙනකන් නිදාගන්න පුද්ගලයෙකුගේ ජීවිතය හරි අසාර්ථක ජීවිතයක්. ලැබිච්ච ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙච්ච කෙනෙක්. සාමාන්‍යයෙන් කෙනෙක් දවසකට පැය 8ක් විතර නිදා ගන්නව වුණොත් අවුරුදු 60ක් විතර ඔහු ජීවත් වෙනවනම් දවසකට පැය 8ක් නිදිනවනම් අවදියෙන් ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 30ක් විතර. ඉතුරු 30ම නිදියලා තියෙන්නේ. නිින්ද කියන්නේ ජීවිතේ වඳ බව. කිසිම දෙයක් කරගන්න බැරි, කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නැති, කිසිම ලාභයක් ලැබුවේ නැති කාලයක් තමයි නිින්ද කියලා කියන්නේ. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිින්ද ඉතාම ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ. අගේ කරන්නේ නැහැ නිින්ද පිළිබඳව. මේ ජීවිතේ හම්බුනේ ඉතාම කලාතුරකින්. මනුස්ස ජීවිතයක වටිනකම, මනුස්ස ජීවිතයක් ලබන්න තියෙන අපහසුකම මනාව දැනගත්ත පුද්ගලයා මේ කෙටි ජීවිතය නින්දට බාර දෙන්නේ නෑ කියන බවයි සඳහන් කරන්න ඕනේ. මේ අවස්ථාවත් අපිට ලැබුණි හරියට මහ සැඩ පහරක ගිලිලා යන පුද්ගලයෙක්. ඒ සැඩ පහරෙන් බේරෙන්ඩමයි දඟලන්නේ. නමුත් සැඩ පහරට අහුන ඔහුට උඩට එන්ඩ විදිහක් නෑ. හදිසියේම යන්තමට සැඩ පහරෙන් උඩට හිස නගාගණ්ඩ පුළුවන් වුනොත් ඔහු බේරෙන්ඩ මොකක් හරි අල්ලගණ්ඩ තමයි වටපිට බලන්නේ. ඒ වෙනුවෙන්ම තමයි දඟලන්නේ නැවත ගිලෙන්ඩ කලින්. සංසාරය නැමති සැඩ පහරේ අපිත් ගහගෙන යනවා. අති දීර්ඝ කාලයක් තිස්සේ ගහගෙන යනවා. ඒ ගහගෙන යන සැඩ පහරි අපායවල් වල ඉපදුනා, තිරිසං ලෝකෝල ඉපදුනා. අති දීර්ඝායුෂය නිරේ ඉතාම දීර්ඝයි ආයුෂ. තිරිසං ලෝකයේ ඒ තරම් ආයුෂ දීර්ඝ නැති බව අපි දන්නවා. නමුත් පින්නතුනි තිරිසං වෙලා ඉපදුණු ආයේ සුගතිගාමී ජීවිතයක් ලබනවා කියන එක පහසු නෑ. පින් කරන තිරිසන්ු කොහෙවත් අපි දකින්නේ. හැම තිරිසනෙක්ම වගේ වැඩි වැඩියෙන් පවුම කරගන්නවා. ඒ නිසා නැවත නැවත දුක්ඛිත නිරේවල් වලම ගැලෙනවා. ඒ නිසා ඉතාම භයානකයි. ප්‍රේත ලෝකෙත් සමහරලාට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් අවශ්‍ය. කල්ප ගණන් දුක් විඳින ප්‍රේතයෝ ගැනත් සඳහන් වෙනවා. ඉතින් ඒවාගේ සංසාරික තමයි අපි මේ ජීවත් වෙන්නේ. ආන්ගේ සසරින් ගොඩ යන්න නම් අපායේ ඉපදිලා පින් කරන්න බෑ. තිරිසං වෙලා, ප්‍රේත වෙලා, අසුර වෙලා පින් කරන්න බෑ. කුසල් රැස් කරලා මේ සැඩ පහරෙන් ගොඩට යනවා නම් ඒකට හොඳම තැන තමයි මනුස්ස ජීවිතය. එහෙනම් අපිට මේ හම්බෙලා තියෙන ජීවිතේ කොයි තරම් වටිනවද? ඒක එහෙමනම් මේ වගේ නිරපරාධ තැන්තැන්වල ගෙවල දාන්න, නින්දෙන් ගෙවල දාන්න තියෙන ජීවිතයක් නෙමෙයි. අර සැඩ පහරෙන් උඩට ආපු කෙනා බේරෙන්න අල්ලගන්න යමක් හොයනවා වගේ සතර අපායට නොයා සංසාරයෙන් එතර යන්න වීරිය වඩන්න තියෙන මේ අවස්ථාව. එනම් උත්සාහ සම්පත්තිය තියෙන පුද්ගලයා එහෙම හිතලා වීරිය ඇති කරගෙන කටයුතු කරනවා. නින්දෙන් අවදි වුණ පුද්ගලයාට අපි හැමෝම නිදිනවා. නමුත් නින්දෙන් අවදි වුණ කෙනාට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ උදේ අවදි වුණහම අවදි වෙච්ච ගමම්ම ඉඳ ගන්න කියලා. අවදි වෙලා තව ටිකකින් නැගිටිනවා කියලා ආයෙත් එහෙමම හිටියොත් ආයෙත් පැයක් විතර නිින්ද යනවා. අපිට තේරෙන්නේ විනාඩි 5ක් 10ක් නිදාගත්තා වගේ. ඒ වුණාට වෙලාව බලහම පැයක් කමාරක් නිින්ද ගිහිල්ලා හැරිලා තියෙන්නේ. පහට වැඩකට සූදානම් වෙච්ච කෙනා 4:00 ට නැගිටිනවා. තව පැයි භාගයක් තියෙනවනි කියල ඇස්පියා ගත්තොත් පහට ඒ වැඩේට නැගිටින්න කොහොමොත් වෙන්නේ නෑ. ආං ඒක නිසා අවදි වුණ ගමම් ඉඳගන්න කියල කියන්නේ. නිදිමත එනවනං සක්මන් කරන්න කියල කිවි. එහෙම නින්ද යටපත් කරගෙන කුසල් වඩන්ඩ ලෞකික ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. උට්ටාන සම්පදා සංසාරයෙන් එතර ගියපු මහරහතන් වහන්සේලා මොන තරං වීර්ය වැඩුවද ඒ උතුම් තැනටෙන්ට. සතර අපායෙන් මිදුන සෝවාන් ආර්ය මාර්ගය වගේ ලබාගත්ත උත්තමයෝ ඒ උතුම් තැන්වලට එන්ඩ මොන තරං කැප කිරීම් කළාද. ලොවතුරා බුද්ධ රාජ්‍ය මුදුම් පත් කරගන්ඩ මහබෝසතාණන් වහන්සේ කොයි තරං කැප කිරීම් කළාද. පිනතින ඒවාගේ සසරින් මිදිලත් මේ නින්ද ඉතාම හීන දෙයක් හැටියට දැකපු මහෝත්තමයන් වහන්සේලා පිළිබඳව මේ ශාසනය සඳහන් වෙනවා. අපේ සැරියුත් මහරහතන් වහන්සේ වසර 40 කරනක් සැතපුණේ නෑ කියලා සඳහන් කරන්නේ. උන්වහන්සේට අවදියෙන් ඉඳලා තව සම්පූර්ණ කරගන්න දෙයක් තියෙනවද? එහෙම නැතත් උන්වහන්සේ අවදියෙන්ම ඉඳලා තියෙනවා. ඒවාගේ නිදි නොලැබූ ආර්යයන් වහන්සේලා ගැන අපේ ධර්මයේ සඳහන් කරනවා. සසරින් විදුන උත්තමයෝ ඒ විදිහට කටයුතු කළා නම් සසර අතරමං වෙච්ච අපි මාවත හොයාගන්න කොයි තරං උත්සාහවත් විය යුතුද කියන කාරණාව අපි හිතන්න ඕනේ. උට්ටානවතු සතිමතු හොඳ සිහියක් තියෙන්න ඕනේ. මොනවා පිළිබඳවද සිහි තියෙන්න ඕනේ? කුසල් සහ අකුසල් පිළිබඳව. මේ දේවල් අකුසල්. හැම වෙලාවෙම අකුසලයේ පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ. සිහි නැති හැම මොහොතකම අකුසලයක් වෙන්න තියෙන ඉඩම තමයි වැඩි. සාමාන්‍ය සමහර කෙනෙක් පැයක් කතා කළොත් පිරිසක් එක්ක, එතන ඒ පුද්ගලයා බොරු කීයක් කියනවද, කේලං කීයක් කියවෙනවද, හිස් වචන මොන තරම් ප්‍රකාශ කරනවද. නමුත් මේ කියන දේවල් මොනතරං අකුසල්ද කියන කල්පනාවක් ඇත්තෙමනේ. සාමාන්‍ය සමාජය ඇසුරු කරනකොට අපි හොඳට තේරෙනවා. සිහි නැති නිසා මුසාවාද, පරුසාවාචා, පිසුනාවාචා, සම්පප්‍රලාපා. පැයක් ඇතුළත මේ දේවල් කොච්චරකින් ඔහා පිරිසිදු වෙනවාද? සිහි නැති නිසා. සමහරලාට ප්‍රාණඝාත කරනවා. ඒක ප්‍රාණඝාතයක් කියන කල්පනාවක් නෑ. සිහි නැති නිසා. මනාව සතිය පිහිටවාගෙන ජීවත් වෙන්න කියලා දේශනා කළේ එකයි. කුසල් අකුසල් පිළිබඳව හොඳ සිහියක් තියෙන්න ඕනේ. ඒකයි මෙතන සතිමතෝ කියලා කිවි. සුචි කම්මස්ස නිසම්මකාරිනු. එහෙම සඳහන් කළේ මනාව නුවණින් විමසලා කටයුතු කරන්න ඕනේ. හැම වෙලාවෙම නුවණ මෙහෙවල තමන් කරන කටයුත්ත පිළිබඳව සිහියෙන් යෙදෙන්න ඕනේ කියන කාරණාව. පින්නතුනි, කෙනෙකුගේ රෝගයකට බෙහෙත් කරන වෛද්‍යවරයෙක් රෝගියාගේ රෝග නිධානය හරියටම හොයාගත්තොත් ඒ රෝගේ නිට්ටාවටම ඔහු ඉක්මනට සුව කරනවා. රෝග නිධානය දන්න හින්දා. ආං ඒවාගේ අපිත් කටයුතු කරනකොට හැම කාරණාවක් පිළිබඳවම මනා නුවණින් විමසලා කටයුතු කරන්න පටන් ගත්තොත් අපිටත් අපේ හැම කටයුත්තක්ම ඉතා නිවැරදිව සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. එනිසා නුවණ මෙහෙවලා කටයුතු කළ යුතුයි කියන එකයි සුචි කම්මස්ස නිසම්මකාරිනෝ. මෙතන සුචි කියලා කිව්වේ පිරිසිදු කියන එකයි. සුචි අසුචි කියලා දෙකක් ලෝකෙ තියෙනවා. අසුචි කියල කියන අපිරිසිදුයි කියන එක. සුචි කියල කියන පිරිසිදුයි කියන එක. සුචි කම්මස්ස. එහනම් පිරිසිදු ක්‍රියාකාරකම් තියෙන්ඩ ඕනේ. පිරිසිදු කර්මාන්ත තියෙන්ඩ ඕනේ. එතන පිරිසිදුයි කියල කිවේ අකුසලයෙන් වැලකිලා කියන එකයි. මනාව නුවන මෙහේවන නිසා කුසල් ලකුසල් හඳුනගෙන නිවැරදි ක්‍රියා කලාපයේ මනාව යෙදිනව කියන කාරණාව. ඊළඟට සඳහන් කළා සඤ්ඤතස්සච ධම්ම ජීවිනු. සඤ්ඤතස්සච මනාව දමනය වෙච්ච ජීවිතයක්. මනාව දමනය වුණා කියලා සඳහන් කරන්නේ කයයි වචනයයි සීලයෙන් දමනය කරනවා. අපිට සීලයෙන් දමනය කරන්න පුළුවන් කය වචනය විතරයි. කයෙන් කරන වැරදි වචනයෙන් කරන වැරදි. මනාව සිල්හි පිහිටපු කෙනා කයින් වැරදි කරන්නෙත් නෑ වචනයෙන් වැරදි කරන්නෙත් නෑ. මොකද එවන් වැරදි කරන්නේ නෑ කියලා ප්‍රතිඥාවක් දීලයි තියෙන බුදුරජාණන් වහන්සේට. අපි මුලින් සඳහන් කළානේ සිහියෙන් කටයුතු කරන්න ඕන කියලා. එහෙම සිහි නොතිබුණහම කවුරු ළඟද ප්‍රතිඥාව දුන්නේ කියන එකවත් සිහි නෑ. භාග්‍යතුන් වහන්සේටයි පොරොන්දු වෙලා තියෙන්නේ ප්‍රාණඝාත කරන්නේ කියලා. පස් පවින් වලකිනවා කියලා. නමුත් තමන්ගේ වාසියට තමන්ගේ ලාභයට ඕන තරම් පස් පව් කරන්න සූදානම් වෙනවා. එහෙනම් සඤ්ඤතස්සද දමුණ බවක් නෑ. කයෙන් දමනය වෙලා නෑ. වචනයෙන් දමනය වෙලත් නෑ. කයෙන් දමනය නූන නිසා ප්‍රාණඝාතත් කරනවා. අදත්තා දානත් හොරකමත් කරනවා. වැරදිකාම සේවනයත් කරනවා. වචනය දමනය කරලන නිසා මුසාවාදාදී පාපකර්මත් කරනවා. කයේ දමනය නැති නිසා සුරාපානයවාගේ දේවලුත් කරනවා. හැබැයි පින්නතන සිල් රකින්ට තීරණය කරපු කෙනාට යහපත් විදිහට ජීවත්වෙනවා කියල තීරණය කරපු කෙනාට මේ අකුසලයන් හැම වෙලාවම කරදරයක්. අකුසලයන් හැම වෙලාවම මලයක්. මලයක් යම් තැනක බැඳිලන ඒ බැඳුන දේ විනාස කරලා දානවා. මලකඩ බැඳුන හම මලකඩ බැඳුන දේවල් ඉක්මට මලකඩ විසින් විනාශ කරනවා. එහෙනම් මේ සිහි නැති බව අපිටත් මලයක් න ඒ මලය අපිව විනාශ කරලා දානවා. ආං එහෙනම් ප්‍රාණ ගහතයෙන් වලකින්ට නිරන්තරයෙන් උත්සාහ කරන කෙනාට ප්‍රාණ ගහත වෙන්ඩ තියෙන අවස්ථා එළඹෙනකොට එක හරි කරදරයක් වෙනවා. අපි කියමු අපි දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වලකින්ද පොරොන්දු වෙලා උත්සාහ කරලා සිල්පදේ ගරු කරගෙන ජීවත් වෙනවා. නිරන්තරයෙන් සමහරලාට අපි වැඩ කරන තැන්වලට කූඹි වාගේ සත්තු වෙනවා. මනාව සිහියෙන් ඉඳ උත්සාහ කරන කෙනා, සීලය මනාව රැකගන්න උත්සාහ කරන කෙනා ඒ අවස්ථාවට හරි අකමැති. මේ කූඹි එන එක නවත්ත ගන්න තමයි ඕනෙම ඒ පුද්ගලයාට. අනික් කෙනෙකුට ඒක බාධාවක් නෑ. රෙදි කෑල්ලක් අරගෙන පිහලා දාන්න පුළුවන්. හැබැයි ඔහුට කල්පනාවක් නෑ රෙදි කෑල්ලෙන් පිහිනකොට මේ අය කොච්චර මැරෙයිද කියලා. නමුත් සිල් රකින්න උත්සාහ කරන කෙනා රෙදි කෑල්ලෙන් පිසිය යුතු වුණාට හරි අකමැති බයයි රෙදි කෑල්ලට මැරෙයිද කියලා. එතකොට ඔන්න කය දමනය කරගන්න සූදානම් කෙනාට ඒ සත්තු නිතරම එන එක කරදරයක්. එහෙනම් ඒ වගේ හැමදේම ගැන හිතලා බලන්න. සිල් රකින්න හදන කෙනාට සිල් කැඩෙන්න අවස්ථාවක් එනවා නම් ඒ කරදරයක්. නිතරම ගෙදරට සරපියෝ වෙනවා. හැම වෙලාවෙම අල්ලලාගෙන හිල්ල දානවා. ගෙනහිල්ලා දාන්න දාන්න ආයෙනවා. ඉතින් ආයෙ නොඉන්න නම් මරන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් දැන් නිතර නිතර මේ සතා එන එක වදයක් වෙලා තියෙන්නේ. මොකද සිල්පදී හානි කරගන්නද වෙන්නේ. ආන් ඒ වගේ මනාව කය දමනය කරගන්න උත්සාහ කරන අය ඒ අවස්ථාව බිඳගන්න යෙදෙනකොට යම් කටයුත්තක් ඒක ඔහුට වදයක්. එනම් හොරකම ඒකත් එහෙමයි. වැරදි කාම සේවනය සීලෙහි පිහිටන්ඩ උත්සාහ කලා නම් යම් කාන්තාව සිල් මත සංවරවෙන්ඩ උත්සාහ කරනවා නම් යම් කාන්තාව ඇයට රාග චිත්තේ ඇවිල්ලා එහෙම බලපෑම් කරන එක හැම වෙලාවෙම එක ඇයටම වදයක්. යම් පුරුෂයෙක් සිල් මත හික්මෙන් උත්සාහ කරනවා නම් රාග සිතුවිලි ඇවිල්ලා නිතරම බලපෑම් කරනවා නම් ඒක ඔහුට වදයක්. ආන් ඒ නිසා මනාව දමනය කරගත්ත පුද්ගලය. මොනවද කයයි වචනයයි. දමනය කරන්න පුළුවන් වෙන්නේ සීලයෙන්මයි. හැබැයි හිත සීලයෙන් දමනය කරන්න බෑ. මොකද අපි ප්‍රාණගහත අතින් පයින් නොකළට හිතින් දේශය ඇවිල්ලා මරන්ඩ තියෙන්නේ කියලා අපිට හිතෙනවා. ගහන්ඩ තියෙන්නේ කියලා අපිට හිතෙනවා. මේක හොරාගණ්ඩ ඕනෙ කියල හිතෙනවා. නමුත් හිතුනට හොරාගන්න නෑ. පොද සිල්පදයක් තියෙන බව දන්නවා. කයයි වචනයයි දමනය වෙලා තියෙනවා. සිත දමනය වෙලා නෑ. ඒකේ හිත සීලයෙන් දමනය කරන්න බැරි නිසා. එනම් සිත දමනය කරන්න පුළුහන් වෙන්න මොකෙන්ද. සිත දමනය කරන්න නම් භාවනාවක් අවශ්‍යමයි. එනම් සිත දමනය වෙන්නේ සමාධී. කයයි වචනයයි සීලයෙන් දමනය වෙනවා. සිත සමාධීෙන් දමනය වෙනවා. සංඥතස්සච ධම්ම ජීවිනෝ කියල සඳහන් කළේකයි. අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති. ඊළඟට අප්‍රමාදය. මොකද මේ අප්‍රමාදය කියල කියන්නේ. මේ ශාසනයේ ලොකුම පින්කම අප්‍රමාදය. සත්ව ලෝකයේ ජීවත්වෙන සියලුම සත්වයන්ට ශ්‍රේෂ්ඨයි බුදුරජාණන් වහන්සේ. හැම සතෙකුටම වඩා උතුම්. දෙවි මිනිස්සුන්ට වඩා උතුම්, දෙවියන්ට වඩා උතුම්, බමුන්ට වඩා උතුම් මිනිස්සුත් දෙවියොත් බ්‍රහ්මයොත් බුදුරජාණන් වහන්සේ ළඟ දැනගන්නවා. ඒ සියලු දෙනාටම වඩා උතුම් නිසා. එතකොට පින්කම් කරන අපි අපේ ලෝකයේ පින්කම් අතර උතුම්ම පින්කම මොකක් වෙනවද? පින්නතින උතුම්ම පින්කම වෙන්නේ අප්‍රමාදය. ඒ කාරණාවට තව උදාහරණයක් දැක්වුවා. කැලේ ඉන්න සත්තුන්ගෙන් ලොකුම පිය සටහන තියෙන ඇතාට. ඇතාගේ පිය සටහන ඇතුළේ අනික් හැම සතෙකුගේම පිය සටහන තියන්න පුළුවන්. ඇතාගේ පිය සටහන ඉක්මවාගියපු වෙන පාද සලකුණක් තියෙන සතෙක් කැලේ අපි කොහෙවත් දකින්නේ දකින්නේ නෑ. එහෙනම් ඒකයි සඳහන් කළේ අප්‍රමාදය ලොකුම පින්කමයි. අපිට එතුකට හිතෙන්ට පුළුවන් ධර්ම දානය ලොකු නැද්ද. සඟ සතු දාන ලොකු නැද්ද. කටින පින්කං ලොකු නැද්ද. වෙහෙර විහාර හදල පූජා කරන එක ලොකු නැද්ද. මේවාගේ නොයෙක් දේවල් හිතෙන්ට පුළුවන්. නමුත් ඒ දේවල් කරන්නත් අපි ගවමකක්ද තියෙන්න්න ඕනේ අප්‍රමාදය. අප්‍රමාදී පුද්ගලයට තමයි හැම පින්කමක්ම බුදුන්පත් කරගන්න පුළුහං වෙන්නේ. ඒකයි අප්‍රමාදය සියලු පින්කං අභිබෝල ජයගන්නවා කියල සඳහන් කරන්න. ප්‍රමාදී පුද්ගලයෙක් මුළු සංසාරම ප්‍රමාදයි. අප්‍රමාදී පුද්ගලයා මේ සංසාරී දිනනවමයි. ඒ නිසා සඳහන් කළා අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති. යමෙක් අප්‍රමාදීව කටයුතු කරනවා නම් ඔහුගේ යසස මනාව වැඩෙනවා කියලා. මොකද්ද මෙතන යසස කියල සඳහන් කළේ? පිනතින කීර්තිය ප්‍රසංසාව මෙතන යසස කියල සඳහන් කළා. ආන්ගේ යසස මනාව වැඩුණ පුද්ගලයා එලොව මෙලොව දෙකම දියුණුවට පත් කර ගත්ත පුද්ගලයෙක්. ඒ නිසා මනාව උත්සාහයක් තියෙන්න ඕනේ. වීරය තියෙන්න ඕනේ. සංයමය තියෙන්න ඕනේ. සිහිය තියෙන්න ඕනේ. සිල්වත් බව තියෙන්න ඕනේ. යමෙක් මනාව සිල්වත් නම් ඒ පුද්ගලයා මේ ලෝකේ බොහොම වේගෙන් දියුණු වෙන බව ධර්මයේ සඳහන් කරනවා. දියුණුවේ මූලික සාධකය තමයි සීලය. යමෙක් බලාපොරොත්තු වෙනවා නම් දියුණුවේ ඉහළටම යන්න, හිනිපෙත්තටම යන්න ඔහු ශක්තිමත් කරන මූලික අඩිතාලම මොකද්ද? මූලික අඩිතාලම තමයි සීලය. සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා. සිල්වත් වෙන්න වෙන්න යසස වැඩෙනවා. සිල්වත් වෙන්න වෙන්න පරිවාර සම්පත්තිය හම්බ වෙනවා. සිල්වත් වෙන්න වෙන්න කීර්තිය පැතිරෙනවා. මිනිස්සු අතර විතරද මිනිස්සු අතරත් හරි කීර්තිමත්. මිනිස්සු හැමෝගෙන්ම ප්‍රසංසා ලබනවා. ඒ වුණට දෙවියෝ අතර අපි කොච්චර කීර්තිමත්ද කියලා සිල්වත් පුද්ගලයා දන්නේ නෑ. නමුත් කවද හරි මෙලොවින් චුත වෙලා යනකොට දැනගණ්ඩ ලැබෙනවා දෙවියූ අපි ගැන මොනතරං සතුටින් ඉඳල තියෙනවද කියලා. අපි පිළිබඳව මොනතරං ප්‍රසංසාවෙන් ඉඳල තියෙනවද කියලා. ගොද සුගතිය ගිහිල්ලා බොහෝ සැපවිඳින්න පුළුවන්. නමුත් පින්නතෙන ධර්මය නොදන්නා සමාජයේ අය ධනවත්වෙන්ට කල්පනා කළේ සිල් බිඳගෙන. සිල් කඩාගෙන ධනවත්වෙන ක්‍රමයක් හොයන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිල් රැකගෙන ධනවත්වෙන ක්‍රමයක්. සිල් නැති නිසා මේ කාරණාව විශ්වාස නැති නිසා සමහර කෙනෙක් ධනවත්වෙන්ට කුඩු විකුණනවා. ඉක්මනට ධනවත්වෙන්න පුළුවන්. තව කෙනෙක් තවත් නොයෙක් මත් වතුරවාගේ දේවල් විකුණනවා. තවත් කෙනෙක් මද්‍රව්‍ය විකුණන්න පුළුවන් බලපත්‍ර සහිත බාර එකක් වාගේ තැනක් හදාගන්නවා. ඉක්මනට ධනවත්වෙන්න පුළුවන්. තව කෙනෙක් සත්ව ගොවිපලක් දාගන්නවා. මේ ඉක්මනට ධනවත්වෙන ක්‍රම. දැන් එතකොට මේ සිල් මත පිහිටලාද ධනවත්වෙන්න හදන්නේ සීලයක් නැතුවමයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශක්තිමත් ධනයක් ලබන්න නම් සිල්වත් වෙලා පටන් ගන්න කියලා. එතකොට අද හිතෙනවද භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනාව නම් අදට ගැලපෙන්නේ නැති වෙති කියලා. මොකද හුඟක් ධනවත් අය දිහා බලහම අපිට පේන්නේ සිල්වත් අය ධනවත් වෙලා ඉන්න බවක් නම් නෙමෙයි වගේ. සමහරලාට මිත්‍යා දෘෂ්ටිකාය මේ තරම් ධනවත් වෙලා ඉන්නේ සිල්වත් හින්දාද කියලා අපිට හිතෙනවා. පින්නතිනි මේ ජීවිතයේ සිල් නැහැ. හැබැයි ඒත් මිනිස්සු මිත්‍යා දෘෂ්ටික. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෞද්ධ කියලා ජනවර්ගයකට විතරක් සීමා වෙච්ච දහමක්ද? මේ දහම හැබැවින්ම බෞද්ධ කියලා පිරිසකගේ දහමක් නෙමෙයි. බුදුපියාණන් වහන්සේ බුද්ධත්වය ලබන කාලේ බෝසතාණන් වහන්සේ බෞද්ධ කියලා ජනකොටසක් ලෝකෙ කොහෙවත් හිටියද? ඒ කාලේ බෞද්ධයෝ ලෝකෙ කොහෙවත් හිටියේ නැහැ. ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන මේ සංසාරේ හැබෑ ස්වභාවය, මේ ජීවිතවල හැබෑ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ ලෝකෙට කියලා දුන්නා. මිත්‍යා දෘෂ්ටික ආගම් 62ක් විතර තිබුණා. මිනිස්සු මේකෙන් ඒකට ඒකෙන් ඒකට මාරු වී එහාට මෙහාට ගියා. මේ තිබිච්ච දර්ශන එහෙකටවත් කැමති නැති කෙනෙක් තවත් දර්ශනයක් පිහිටව ගත්තා. එහෙමනේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි නැති වුණේ. භාග්‍යතුන් වහන්සේ ඒ සියලු මිත්‍යා දෘෂ්ටීන් බිඳගෙන සම්මා දිට්ඨිය දේශනා කළා. ඒ නිසා සසරින් මිදෙන මඟ මොකක්ද කියලා හොය හොයා ගියපු මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපුවාම මේක තමයි සංසාරින් මිදෙන නියම මාර්ගය කියලා තේරිච්ච අය බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒ මිනිස්සු බුදුන් සරණ ගියා. ආන් එදා ඉඳලා බුදුන් සරණ ගියපු අය බෞද්ධයෝ බවට පත් වුණා. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ බෞද්ධ කියලා කොටසක් හිටියේ නැහැ. එතකොට මේ ධර්මය සියලු දෙනාටමයි. පිළිගත් අය බෞද්ධයෝ බවට පත් වුණා. නමුත් නොපිළිගත් අය ඒ අයටත් මේ දහම එහෙමම තමයි. දුක්ඛ සත්‍ය කියලා දේශනා කරාම බෞද්ධයන්ට විතරද දුක තියෙන්නේ? අන් හැමෝටම දුක තියෙනවා. සමුදය කියලා දේශනා කරාම, නිරෝධ කියලා, මාර්ග කියලා, චතුරාර්ය සත්‍ය පැහැදිලි කරාම අපිට විතරද ඒක සාධාරණ? මේ ලෝකේ සියලු දෙනාටම සාධාරණයි. ආන් ඒ නිසා අද මිත්‍යා දෘෂ්ටික. නමුත් පෙර බුද්ධ ශාසන හේතු කරගෙනම සිල් රැකලා තිබුණ නිසායි ඔවුන් මනුස්ස ජීවිත ලබල තියන්නේ. අපේ පින්නතුන් හොඳට බණ අහන නිසා මනුස්ස ජීවිතයක් ලබන්ඩ විශේෂයෙන් කළ යුතු පින්කම මනාව සිල් රකින එකයි කියන එක දැන් හොඳට දන්නවා. එහෙනම් පෙර සිල් රැකපු නිසායි අද මනුෂ්‍ය ජීවිතයක් ලබලතින්. එදා සිල් රැකගෙන බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලාට නොයෙක් ආර්යයන් වහන්සේලාට දන්දීපු නිසා ඒගොල්ලු මනා බෝගස්කන්ධයක් ද අද ලබලතියනවා. හැබැයි නිවන් දක්නා ජාති දක්වා සම්මාධිට්ටික වන්නෙන්වා කියෙන උතුම් ප්‍රාර්ථනාවල් නොති බිච්ච නිසා මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා තියෙනවා. නමුත් මනුස්ස ජීවිතය ඒ වුණට පෙර හොඳට දන්දීල නිසා දන සම්පතුත් ලැබිල තියෙනවා. ඒ පෙරපින් ඇති බව නිසයි එහෙම ලැබිල තියෙන පුබ්බේච කතපුඤ්ඤතා, පෙර කරන ලද පින් ඇති බව. නමුත් මෙදා පින් කරන්නේ නෑ. ඒ නිසා වේගෙන් පිරිහෙනවා. පෙර කුසල් වල ශක්තිය තියෙන නිසා තාමත් පිරිහෙනවා කියලා අපිට පේන්නේ නෑ. නමුත් කොයි තරම් පිරිහිලාද මරණයත් එක්කම සුගතියක යයි කියලා හිතනවද? මරණයත් එක්කම අති භයානක සතර අපාය කොහේ හරි තැනක ආය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ආන් ඒකෙන් මිදෙන්ඩයි සඳහන් කළේ සිල්වත් වෙන්න එදාටයි හැබෑම ධනවත්කම තියෙන්නේ. මෙතන ධනවත්කම කියලා කීවේ මේ සල්ලි රං රිදී මුතු මැණික් වලට විතරක් නෙමෙයි. ලෞකික ධනයයි ලෝකෝත්තර ධනයයි දෙකම. ලෞකික ධනයෙන් අපි මෙහි ජීවත් වෙනවා. ලෝකෝත්තර ධනයෙන් මැරිලා ගිහිල්ලා ඊළඟට සුගතියක් හොයාගන්නවා. මෙහි හම්බ කරගත්ත ලෞකික සම්පත් ඔක්කොම මෙහි දාලා යනවා. නමුත් මම හොයාගත්ත පුණ්‍ය ධර්මයන් ටික කාටවත් දෙන්නේ නැතුව මම අරගෙන යනවා. ඒ මම කරන ලද පින් මැරිලා මම එනකන් පිළිගන්න බලාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කළානි. බොහෝ දුර රටක ජීවත් වෙලා ඉඳලා එන අපේ නෑදෑයෙක් එනකන් පිළිගන්න අපි මග බලාගෙන ඉන්නවා වගේ අපි විසින් සිද්ධ කරන ලද කුසල ධර්මයන් මැරිලා අපි එනකන් පිළිගන්න බලාගෙන ඉන්නවා. ඒ සුගතියට වෙලා අපි සුගතියේ අප්‍රමාණ සැප සහිත තැන්වල උපද්දවන්න. එනම් සඳහන් කළා මනාව සිල් රකින පුජ්‍යලයාට මහත් වූ බෝගස්කන්ධයක් වැඩෙනවා, මනා යසසක් වැඩෙනවා කියලා. සඳහන් කළා මනාව සිල්වත් නම් මහත් වූ බෝගස්කන්ධයක් ලැබෙනවා, කල්යාණ වූ කීර්ති ශබ්දයක් පැතිරෙනවා, හොඳට ධනේ හම්බ වෙනවා, හැමෝම අතර ප්‍රසිද්ධියට පත් වෙනවා, පිරිස මැදට නොබියව යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා, කවුරුවත් ගාවට යන්න බයක් නැහැ, මොන ප්‍රභූ පිරිසක් අතරට යන්නවත් බය නැහැ. ඇයි? කාටවත් මට කරන්න චෝදනාවක් නැහැ. වැරදි පැත්තේ නැ, නිවැරදි පැත්තේ ඉන්න නිසා චෝදනා කරන්න කාටවත් බැරි හින්දා ඕන කෙනෙක් අතරට නිර්භයව යන්න ඒ පුජ්‍යලයා ශක්තිමත් වෙනවා. සිහි මුලා වෙලා කලුරිය කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මනාව සිල් තිබ්බොත් මැරෙනකොට කිසි සිහි මුලාවක් නැති බවත් මරණින් මති සුගති ගාමී වන බව දේශනා කළා. එහෙමනම් ගාථා රත්නයේ සඳහන් කළේ යසස වැඩෙන පුජ්‍යලයා. එහෙනම් අපි මේ කරුණ සාකච්ඡා කළේ යසස වැඩෙන පුජ්‍යලයෙකුගේ ස්වභාවය මොකද්ද? උට්ටානවතෝ සතිමතු, උත්සාහ සම්පත්තිය තියෙනවා, මනා සිහියක් තියෙනවා, සඤ්ඤතස්සත ධම්ම ජීවිනෝ, මනාව ඔහු ධාර්මික ජීවිතයක් පවත්න, සුචි කම්මස්ස නිසම්මකාරිනු, මනා නුවණින් කටයුතු කරනවා, පිරිසිදු අපිරිසිදු කුසල් අකුසල් හඳුනගෙන තියෙනවා, සඤ්ඤතස්සත ධම්ම ජීවිනෝ, මනාව ධාර්මිකව දැමුණු ජීවිතයක් තියෙනවා, අප්පමත්තස්ස යසෝ බිවද්දති, ඔහුගේ යසස අප්‍රමාදීව වැඩෙනවා. මේ කරුණු ජීවිතයට එකතු කරගත්තාම අපේ යසසත් කීර්තියත් මෙලොව වැඩෙනවා, පරලොව සුගතියේ ඒ බව දන්නවා, මෙලොව පරලොව සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම ලබන්නත් මග මනාව පිළියෙල කරගන්න ශක්තිය ලැබෙනවා. එවන් මගක් සකස් කරගෙන ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ අර්ථය සම්පූර්ණ කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.